ඔස්ට්‍රලියානු සෞඛ්‍ය දිනදර්ශනයේ මේ ගෙවිගෙන යන ජුනි මාසය හඳුන්වලා තියෙන්නේ බඩවැල් පිළිකා පිළිබඳව දැනුවත් කිරීමේ මාසය විදිහට. ඒ නිසාම අපි අද දවසේදී SBS සිංහල වැඩසටහනින් මේ බඩවැල් සම්බන්ධ පිළිකා රෝග තත්ත්වය පිළිබඳව සාකච්ඡා කරන්නට හිතුවා. මේ සාකච්ඡාව සඳහා අපි සම්බන්ධ කරගන්නවා මේ මොහොතේදී මෙල්බන් නුවර වෛද්‍ය ලලිත් බදුරලිය මහතාව. අයිබෝවන් සුබෝදසනක් වෛද්‍යතුමනි.
සුබෝදසනක් මදුර.
හොඳයි වෛද්‍යතුමනි, අපි මේ සාකච්ඡාවට ප්‍රවේශයක් විදිහට මුලින්ම පැහැදිලි කරගමු, මොකද්ද මේ බඩවැල් පිළිකා කියන්නේ කියලා.
බඩවැලේ ඇතුළත තිබෙන සෛලවල අසාමාන්‍ය බෙදීමක් නැත්තම් විභජනයක් නිසා මේ ශ්ලේෂ්මල පටකයේ එහෙම නැත්තම් ඇතුළතම තොරේ අසාමාන්‍ය වර්ධනයක් ඇති වෙන්න පුළුවන්. අපි මේකට කියනවා පොලිප් එකක් නැත්තම් කුඩා ගැටිත්තක් කියලා. ඉතින් මේ පොලිප්ස් නැත්තම් මේ ගැටිති පසු කාලයක පිළිකා බවට පත් වෙන්න පුළුවන්. මේ බඩවැල් පිළිකා ගත්තාම වර්ග දෙකක් අපිට දක්නට ලැබෙනවා. එකක් තමයි කෝලෝන් කැන්සර් කියන එක, නැත්නම් අන්ත්‍රවල තියෙන පිළිකාව. ඒක 77%ක් පමණ දක්නට ලැබෙනවා. දෙවෙනි වර්ගය තමයි ඇනල් ඇන්ඩ් රෙක්ටල් කැන්සර්. ඒ කියන්නේ ගුද මාර්ගයේ ඇතිවන පිළිකාය 33%ක් පමණ වෙනවා.
හොඳයි වෛද්‍යතුමනි, අපි පොඩ්ඩක් ඔස්ට්‍රේලියාව දිහාට අවධානය යොමු කරොත් එහෙම ඔස්ට්‍රේලියාව තුළ මේ බඩවැල් පිළිකාවල ව්‍යාප්තිය කොහොමද මේ වෙන විට සිද්ධ වෙලා තියෙන්නේ?
ඔස්ට්‍රේලියාවේ සමේ පිළිකා හැරුණාම දෙවෙනියට වැඩිම ව්‍යාප්තියක් තියෙන්නේ මේ බඩවැල් ආශ්‍රිත පිළිකා, නැත්නම් මේ බවල් කැන්සර්. සාමාන්‍යයෙන් අවුරුද්දට 14,000ක් පමණ දැනට මේ බඩවැල් පිළිකා ඇති වෙනවා ඔස්ට්‍රේලියානුවන් අතර. 2020දී මෙම සංඛ්‍යාව 20,000ක් පමණ ප්‍රමාණයකට වැඩි වෙන්න ඉඩකඩ තියෙනවා කියලා තමයි අනුමාන කරන්නේ. ඒ වගේම තමයි මේ මරණයට පත්වන පිළිකා අතරින් මාරාන්තික පිළිකා අතරින් දෙවෙනියටම සිටින්නේ මේ බඩවැල් වල පිළිකා. ඉතින් අවුරුද්දකට 4,500ක් 5,000ක් පමණ ඔස්ට්‍රේලියාව තුළ මිය යනවා මේ බඩවැල් වල ඇතිවන පිළිකා නිසා. එයින් 55%ක් පිරිමි පාර්ශවයක්, 45%ක් පමණ කාන්තා පාර්ශවයක් වෙනවා.
හොඳයි වෛද්‍යතුමනි, දැන් මෙහි රෝග ලක්ෂණ පිළිබඳව කතා බහ කළොත්?
රෝග ලක්ෂණ කීපයක්ම අපිට දක්නට ලැබෙන්න පුළුවන්. ප්‍රධාන වශයෙන්ම මේ මල පහ කිරීමේ වෙනස් වීම, වැසිකිළියාවේ වෙනස් වීම හඳුනා ගැනීම වැදගත්. විශේෂයෙන්ම කොන්ස්ටිපේෂන්, එහෙම නැත්නම් මල බද්ධය, ඒ වගේම බඩ බුරුලට යෑම, ඩයරියා වගේ නිතර නිතර ඇති වෙන්න පුළුවන්. ඒ වගේම තමයි කෙනෙක් මල පහ කළා තවත් යාමට තියෙන බව දැනීම තවත් එක් රෝග ලක්ෂණයක්. ඒ වගේම අසාමාන්‍ය ලෙස නිතර නිතර මල පහ කරන්න සිදුවීමත් මෙහි රෝග ලක්ෂණයක් කියලා ගන්න පුළුවන්. ඒ වගේම තවත් රෝග ලක්ෂණයක් තමයි මේ මල පහ සමග ලේ පහවීම. හැබැයි මේ වර්ධවා තේරුම් ගන්න හොඳ නැහැ හැම විටම මේ ලේ පහවීම පිළිකාවක් කියලා. මොකද හිමරොයිඩ්ස් නැත්නම් අර්ශස් සමාවෙදිත් මේක සිදුවෙන්න පුළුවන්. ඒ වගේම තවත් කෙනෙකුට බඩේ කැක්කුම, ගුද මාර්ගයේ ආශ්‍රිතව කැක්කුම් වගේ ඇති වෙන්න පුළුවන්. ඒ වගේම බර අඩුවීමත් තවත් රෝග ලක්ෂණයක්. අපේ නිතරම දකින ප්‍රායෝගික රෝග ලක්ෂණය තමයි රක්තහීනතාවය. මේ අයගේ මේ නොදැනීම මල පහ සමග ලේ පහවීම නිසා ඒගොල්ලොන්ගේ රතුරුදු ගාණු අඩු වෙලා, ඒගොල්ලොන්ගේ අයන් ලෙවල්ස් අඩු වෙලා රක්තහීනතාවය සිදු වෙන්න පුළුවන්. අපි ඒක විශාල වශයෙන්ම පළමුවෙනි හඳුනා ගැනීමේ ලක්ෂණයේ විදිහට අපි ප්‍රායෝගික ජීවිතයේදී දක්නට ලැබෙනවා.
අපි කතා බහ කරමින් පසුවන්නේ බඩවැල් පිළිකා සම්බන්ධවයි. මේ ගෙවිගෙන යන ජුනි මාසය බඩවැල් පිළිකා සම්බන්ධ දැනුවත් කිරීමේ මාසය විදිහට තමයි හැඳින්වෙන්නේ. මේ සාකච්ඡාවට අපි සම්බන්ධ කරගෙන සිටින්නේ මෙල්බර්න් නුවර වෛද්‍ය ලලිත් බදුරලිය මහතාව. වෛද්‍යතුමනි, දැන් මේ බඩවැල් පිළිකා සඳහා බලපාන හේතු කාරණා මොනවද?
ඔව්, අපි තීර වශයෙන්ම හේතු කාරණා කීපයක් හඳුනාගෙන තිබෙනවා. එකක් තමයි මේ ජානමය පසුබිම. කෙනෙකුගේ පවුලේ කීප දෙනෙක් මේ බඩවැල් පිළිකාවට ලක් වෙලා තියෙනවා නම් අපි ගොඩක් වෙලාවට දකිනවා ඒගොල්ලොන්ගේ මේ බඩවැල් පිළිකාවට අවදානම වැඩි වෙන ජාන පසුබිමක් තියෙන්න පුළුවන්. ඒ වගේම කෙනෙකුට ඉන්ෆ්ලමේටරි බවල් ඩිසීස්, එහෙම නැත්නම් බඩවැල් වල ආසාදනය ඇති කරන රෝග කාලයක් තුල තියෙනවා නම් ඒ අයටත් පිළිකාව ඇති වෙන්න පුළුවන්. එතකොට ආහාර ගැන ගත්තාම කෙනෙක් වැඩිවෙන් රතු මාංශ රෙඩ් මීට් අනුභව කරනවා නම්, ඒ වගේම මේ සකස් කරන මාංශ ප්‍රොසෙස්ඩ් මීට් පාවිච්චි කරනවා නම්, ඒ අයටත් අවධානම වැඩි. ආහාර ගැන කතා කරද්දි තවත් වැදගත් වෙන දේ තමා මේ තන්තු සහිත ආහාර, ෆයිබර් සහිත ආහාර අඩුවෙන් ගැනීම නිසා බඩවැලේ පිළිකා ඇති වෙන්න තියෙන අවධානම වැඩි වෙනවා. දුම්බීම සහ ඇල්කොහොල් භාවිතයත් විද්‍යාත්මකව සනාථ කරගෙන තිබෙනවා බඩවැලේ පිළිකා වැඩි කරන සාධක හැටියට. ඊට අමතරව කෙනෙක්ගේ වයස වැඩිවීම සමග, අවුරුදු 50ට වැඩිවීමත් සමග බඩවැල් පිළිකා සඳහා තියෙන අවධානම වැඩි වෙනවා. ඒ වගේම කෙනෙකුගේ ස්ථූල භාවය ඔබීසිටි නිසා බවල් කැන්සර් රිස්ක් එක, එහෙම නැත්නම් ඒ අවධානම වැඩි වෙනවා කියලා හොයාගෙන තිබෙනවා.
හොඳයි, අපි ඊළඟට පොඩ්ඩක් අවධානය යොමු කරත් වෙයිතුමනේ, දැන් කොහොමද මේ බඩවැල් පිළිකා හඳුනාගන්නේ කියලා?
ක්‍රම දෙකක් තිබෙනවා. එකක් තමයි මේ රෝග ලක්ෂණ තියෙන අය විශේෂ පරීක්ෂා වලට ලක් කරනවා. ඊට අමතරව ඔස්ට්‍රේලියාව තුළ මේ පෙර හඳුනා ගැනීම පරීක්ෂණ තිබෙනවා. ඒ මගිනුත් මේ රෝගය හඳුනා ගන්න පුළුවන්. ඉතින් කෙනෙකුට මේ රෝග ලක්ෂණ තිබෙනවා නම් අපි විශේෂයෙන්ම මේ කොලොනොස්කොපි කියන පරීක්ෂණය කරනවා. ඒ පරීක්ෂණය කරන්න අපහසු නම් අලුත් පරීක්ෂණයක් තියෙනවා, මේ CT කොලොනොග්‍රැෆි කියන ඒ CT ස්කෑන් පරීක්ෂණය, ඒක කරන්න පුළුවන්. ඉතින් මේ කොලොනොස්කොපි එකෙන් කරන්නේ මේ කැමරාවක් මේ බඩවැල ඇතුළට යවලා බඩවැල ඇතුළ පරීක්ෂා කිරීම. මේකේ වැදගත්කම තමයි අපි මේ පිළිකාවක් වගේ කොලිප් එකක් ගැටිත්තක් දැක්කොත් ඒකෙන් කොටසක් අරගෙන පරීක්ෂණ සඳහා යවන්න පුළුවන්. ඉතින් ඒක තමයි වැදගත්ම පරීක්ෂා විදියට හඳුනන්න පුළුවන් වෙන්නේ.
හොඳයි, මේ සාකච්ඡාව අවසන් කිරීමට මත්තෙන් අපි ඔබතුමාගෙන් දැනගන්නට කැමති මේ බඩවැල් පිළිකා සුවපත් කිරීමට හෝ මින් වැළකී සිටීමට අපිට හැකියාවක් තිබෙනවාද කියලා?
වැළකී සිටීම ඉතාමත්ම වැදගත්. ඔස්ට්‍රේලියාව තුළ පෙර හඳුනා ගැනීම පරීක්ෂා, එහෙම නැත්නම් ප්‍රිවෙන්ටිව් ටෙස්ට් තිබෙනවා. කෙනෙකුගේ අවධානම වැඩි නම් ඒ අය සඳහා කොලොනොස්කොපි පරීක්ෂාව සිදු කරනවා. සමහර විට සෑම වසරකම, වසර දෙකකම, වසර පහකම ඒ වෛද්‍යවරයා ඒ අවධානම අනුව තීරණය කරනවා මේ කොලොනොස්කොපි පරීක්ෂණය කොහොමද කරන්න කියලා. ඉතින් ඒකෙන් පෙර හඳුනා ගැනීම සිදු කරන්න පුළුවන්. ඊට අමතරව FOBT මල පහ පරීක්ෂාවක් තිබෙනවා. ඒක අවුරුදු 50න් පටන් ගන්න සෑම ඔස්ට්‍රේලියානු පුරවැසියෙක් සඳහාම සෑම අවුරුදු දෙකකටම වරක් මේ සිදු වෙනවා, අවුරුදු 74 දක්වා. ඒ වගේම ජාතික වැඩසටහනක් තිබෙනවා අවුරුදු 50ට වැඩි අයට. ඒ පරීක්ෂණ කට්ටල් තැපල් මාර්ගයෙන් පැමිණෙනවා. දැනට තිබෙන වැඩසටහන අනුව අවුරුදු 50දිත්, ඊළඟට 54දිත් ඒ වගේ තැපල් මාර්ගිකව මේ පරීක්ෂණ කට්ටල් ලැබෙනවා. ඉතින් මේ පෙර හඳුනා ගැනීම තමයි මේ වැළැක්වීම සඳහා වැදගත්ම වෙන්නේ. ඊට අමතරව මේ රෝගයෙන් වැළකීම සඳහා මා කලිනුත් කිව්වා වගේ මේ හොඳ ආහාර පුරුදු ඉතාමත්ම වැදගත්. රතු මාංශ, රෙඩ් මීට් සහ ප්‍රොසෙස් මීට් සකස් කරන මාංශ වලින් වැළකෙන්න පුළුවන් නම්, නැත්නම් අඩු කරගන්න පුළුවන් නම් අපේ ආහාරයට එළවලු පළතුරු විශාල වශයෙන් වැඩියෙන් එකතු කරගන්න පුළුවන් නම්, ඒ වගේම තන්තු සහිත ආහාර වැඩිපුර පාවිච්චි කරන්න පුළුවන් නම්, ඒ වගේම ව්‍යායාම සහ ආහාර මගින් මේ ස්ථූලතාවය ඔබීසිටි ඕවේට් අවම කරගන්න පුළුවන් නම් තාමත්ම වැදගත්. මීට අමතරව දුම්පානය කරන කෙනෙක් නම් ඒ වැළකීමත්, මද්‍ය සාර භාවිතය, ඇල්කොහොල් නැවතීමත් බඩවැල් පිළිකා වලින් වැළකීමට හේතු වෙනවා. ඒ වගේම තමගේ පවුලේ කෙනෙකුට බඩවැල් පිළිකාවක් ඇති වෙලා තියෙනවා නම් ඒ අය තමගේ පවුලේ වෛද්‍යවරයා එක්ක සාකච්ඡා කරලා ඒ අදාළ පරීක්ෂා කරගන්නවා නම් තමයි ඉතාමත්ම වැදගත් වෙන්නේ. ඉතින් ප්‍රතිකාර ක්‍රම තුනක් දක්නට ලැබෙනවා. එකක් තමයි මේ ශල්‍යකර්ම මගින් අදාළ පිළිකාව ඉවත් කිරීම. දෙවෙනි එක විකිරණ ප්‍රතිකාර, නැත්නම් මේ රේඩියෝ තෙරපි කියන එක. ඒ වගේම තුන්වෙනි එක තමයි මේ කීමෝതെරපි, නැත්නම් මේ ඖෂධ මගින් ප්‍රතිකාර කිරීම.
හොඳයි, අපි කතා බහ කරමින් සිටියේ මෙල්බන් නුවර වෛද්‍ය ලලිත් වදුරලිය මහතා සමග මේ බඩවැල් පිළිකා සම්බන්ධව, ඔස්ට්‍රේලියාව තුළ මෙහි ව්‍යාප්තිය සහ මින් මිදෙන්නේ කොහොමද කියන කාරණා පිළිබඳව. මොකද මේ ගෙවිගෙන යන ජුනි මාසය ඔස්ට්‍රේලියාව තුළ මේ බඩවැල් පිළිකා පිළිබඳව දැනුවත් කිරීමේ මාසය විදිහට තමයි හැඳින්වෙන්නේ. අපි බොහොමත්ම ස්තුතිවන්ත වෙනවා මෙල්බන් නුවර වෛද්‍ය ලලිත් වදුරලිය මහතාට මේ අදහස් අපිත් සමග බෙදා හදා ගැනීම සම්බන්ධයෙන්. සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා.
සුබ දවසක් මදුර.